ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එමනම් දැන් අපි සූදානම් මේ වෙනකොට ලෝකේ පුරාම තියෙන වැදගත් ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන කාලීන වශයෙන් වැදගත් වන තොරතුරු පිළිබඳව සමාලෝචනය දෙන්නට සුපුරුදු පරිදි සිකුරාදා දවසේ ලෝවටා විදෙස් විත්ති සමාලෝචනය තුලින් සුපුරුදු විදිහටම මේ කාර්යවේද දැන් සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා ශ්‍රී ලංකාවේ සිට. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
දැන් ඉතින් කොරෝනා වෛරසය ගැන තමයි කොහොමත් අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ. මේක තවදුරටත් උණුසුම් පුවත් මවමින් තියෙන කාරණාවක් නිසා චීනයේ හුබේ ප්‍රාන්තයේ අගනුවර වන වූහාන් හි ආරම්භ වුණු මේ වෛරසය මේ වෙනකොට ලෝකයේ රටවල් ගණනාවකට පැතිරලා ගිහිල්ලා තියෙනවා. දැන් චීනය වෙත ගමන් ගන්න ගුවන් යානා පවා මේ රටවල් නතර කරන්නට තීරණය කළ තියෙනවා. ඒ වගේම චීනයේ ප්‍රදේශ ගණනාවක් සඳහා ඇතුළු වන්නටත් පිටවන්නටත් බැරි ආකාරයට සංචාරක තහනම් පවා චීන රජය පනවල තියෙනවා. සමස්ත ලෝකයේම මේ සම්බන්ධව කලබල වෙලා තියෙන වකවානුවක අපි දැන් සූදානම් ලෝකයේ මේ සම්බන්ධව තියෙන අලුත්ම තත්ත්වය පිළිබඳව කතා බහ කරන්න. අමල් අපිට කොතනින්ද පටන් ගන්න පුළුවන්කමක් තියෙන්නේ?
මෙතන දිලුක්ෂි ජාත්‍යන්තර ගුවන් ගමන් දිහා බලපුවාම මේ වෙනකොට චීනයට ක්‍රියාත්මක වෙච්ච ගුවන් සේවා, ඍජු ගුවන් සේවා සෑහෙන ප්‍රමාණයක් අත්හිටවර තියෙනවා. විශේෂවත් ගත්තොත් හොංකොං තියෙන කැතේ පැසිෆික් ගුවන් සමාගම චීනයේ ඔවුන්ගේ ගුවන් ගමන් මේ වෙනකොට බොහොමයක් අත්හිටවලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, හොංකොං කියන්නේ චීනයේ කොටසක්. නමුත් හොංකොං වලට ඇතුල් වෙන්න චීනයේ අනෙකුත් ප්‍රදේශවල එන අයට දැන් ඒක තහනම් කිරීමටත් කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වෙනකොට දිල්ලුක්ෂි අපි ගත්තොත් ගුවන් සේවා අත්හිටවපු අය දිහා බැලුවොත් මෙහෙම ලයිස්ටුවක් හැටියට කිව්වොත් එයා ෆ්‍රාන්ස්, එයා ඉන්දියා, එතකොට මියන්මාරයේ තියෙන ගුවන් සමාගම් තුනක්, එක්කම ඇමරිකන් එයාලයින්ස්, බ්‍රිටිෂ් ආවේස්, ඩෙල්ටා, එතකොට ෆින්නයා, අයිබීරියා, කසක්ස්තාන්, එතකොට KLM මේ ඩච් එයාලයින් එක, ඉන්දුනීසියාවේ ලයන් එයා, එතකොට ජර්මනියේ ලුෆ්ටන්සා, යුක්‍රේන් ජාත්‍යන්තර ගුවන් සේවය, යුනයිටඩ් එයාලයින්ස්, මේ වගේ ප්‍රධාන පෙළේ ගුවන් සමාගම් මේ වෙනකොට ඒ තමන්ගේ ඍජු ගුවන් සේවා චීනයේ නොයෙකුත් නගරවලට තිබිච්ච ඍජු ගුවන් සේවා මේ වෙනකොට අත්හිටවලා තියෙනවා.
ඔව්, දැන් අපි දන්නවා ඕස්ට්‍රේලියාවත් තාමත්ම මේ තීරණයට එළඹිලා නැහැ. ගුවන් ගමන් අතර කිරීමට තීරණය කළා නැහැ. අපි මව්බිම ශ්‍රී ලංකාව දිහා බැලුවොත් ඉංගිම ශ්‍රී ලංකාවත් ඒ තීරණයම තමයි ඉන්නේ. ඒ සම්බන්ධව යම් විශේෂිත තොරතුරු මේ වෙනකොට වාර්තා වෙමින් තියෙනවද? මොකක්ද ඒ පිළිබඳව තත්ත්වයම?
දිලුක්ෂි, ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතියකට චීනයට ගුවන් වාර 14ක් ක්‍රියාත්මක කරනවා. බේජින් නුවරට, කැන්ටන් සහ ෂැන්හයි කියන නගරවලට ඒ ඍජු ගුවන් ගමන් තියෙනවා. දැනට මේ නගරවලින් ශ්‍රී ලංකාවට, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන් පැමිණෙන නිසාත්, ඒ වගේම චීනයේ සිටින අනෙකුත් ශ්‍රී ලාංකික පුද්ගලයන් පැමිණෙන නිසාත් දැනට ඒ ගුවන් සේවා පවත්වාගෙන යාමට ඔවුන් තීන්දුව කළා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පවත්වාගෙන යනවද නැද්ද කියන කාරණාව නිරන්තරයෙන්ම ඒ ඔවුන් ඒක අවධානය යොමු කරමින් ඉන්නවා. ඉදිරි දින කිහිපයේදී බොහෝ දුරට මේ තීන්දුව ගැනීමටත් බොහෝ විට බලාපොරොත්තු වෙනවා.
ඔව්, දැන් අපි බැලුවොත් එහෙම චීනයේ මේ සම්බන්ධව තියෙන තත්ත්වය දැන් අපිට වාර්තා වෙනවා. නගර මේ කියන්නේ සංචාරක තහනම් පනවපු නගර සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට චීනයේ මේ සම්බන්ධව යම් පරීක්ෂණ කටයුතු වල නියැලී සිටිනවා. මේ වගේ තොරතුරු දැන් අපි දන්නවා. ඕස්ට්‍රේලියාවෙත් මේ වෙනකොට විද්‍යාගාරවල මේ කොරෝනා වෛරසයට අදාළ සෛල වර්ධනය කරමින් ඒවාට අවශ්‍ය මේ ඇන්ටිබොඩීස්, එහෙමත් නැත්නම් මේ ප්‍රතිරෝධක නිර්මාණය කිරීමේ කර්තව්‍යය හෙදී සිටිනවා. මේක තමයි මේ ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පවසන ආකාරයට පළවෙනි අවස්ථාව චීනෙන් පිටත මේ වෛරසය පරීක්ෂණ සිදු කරමින් ඒ සඳහා අදාළ ඇන්ටිබොඩීස්, එහෙමත් නැත්නම් ප්‍රතිරෝධක හරහා අදාළ ඖෂධ නිෂ්පාදනය කිරීමට ගන්නා උත්සාහයක් පිළිබඳව වාර්තා වෙන්නේ කියලා. දැන් ඒ අනුව බැලුවහම ඒ සම්බන්ධව තියෙන තොරතුරු අපිට කොහොමද චීනෙන් වාර්තා වෙන්නේ?
දිලුක්ෂි, මේක අපිට සංසන්දනය කරන්න පුළුවන් 2002-2003 වකවානුවේදී චීනෙන් මේ විදිහටම ආරම්භ වෙච්ච SARS වෛරසය. SARS වෛරසය ඇත්තටම මේ දැන් තියෙන මේ කොරෝනා වෛරසයට වඩා බොහෝම භයානක වැඩි ජීවිත සංඛ්‍යාවක් බිලිගත් වෛරසයක්. ඒ අවස්ථාවේදී චීන බලධාරීන් ඒ වෛරසය පිළිබඳ ලෝකයේ අනෙකුත් රටවල් සමග තොරතුරු හුවමාරු කරගත්තේ නැහැ. ඒ එක්කම ඔවුන් බොහෝ වෙලාවට ඒ වෛරසයේ තිබිච්ච බලපෑම ලෝකයට නිසි ආකාරයෙන් සංනිවේදනය කරේ නැහැ. ඇත්තට මේක හංගන්න උත්සාහ කළා කියන චෝදනාවකුත් තිබුණා. නමුත් ඊට හාත්පසින්ම වෙනත් විදිහකට මේ අවස්ථාවේදී චීන බලධාරීන් ඉතාමත්ම අපි කියන ස්වේච්ඡාවෙන්ම අනෙකුත් රටවල් ඒ එක්කම ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඒ තොරතුරු හුවමාරු කර ගැනීමට ඉතාමත්ම ක්ෂණිකයෙන් යොමු වෙලා තිබුණා. විශේෂයෙන්ම ජර්මනියේ මේ කොරෝනා වෛරසය වැළඳුනයි කියන පුද්ගලයා සොයාගන්න හැකියාව ලැබුණේ චීනය විසින් ලබා දුන්නු තොරතුරු. අපිට දැනගන්න තියෙන විදිහට ජර්මන් බලධාරීන් තම රටේ මෙවැනි රෝගියෙක් ඉන්නවාද කියන ඉන්නවද නැද්ද කියලා දැනගන්නටත් කලින් චීන බලධාරීන්ට හැකි වෙලා තිබුණා මේ ඔවුන්ගේ රටේ එක රෝගියෙන් ජර්මනියට ගමන් කරපු ඒ මගියෙක් සමග සම්බන්ධතාවයක් එහෙම නැත්නම් කිට්ටු සම්බන්ධයක් තිබිලා ඒ පුද්ගලයාට රෝගය වැළඳෙන්නේ නැති කියලා ඔවුන් අනුමාන කරලා ජර්මන් බලධාරීන්ව දැනුවත් කරලා ජර්මන් බලධාරීන්ට පුළුවන් වුණා ජර්මනියේ ඒ පළමුවෙනි කොරෝනා වෛරසය වැළඳිච්ච රෝගියා හඳුනාගෙන ඒ රෝගියා වෙන් කරලා ප්‍රතිකාර කරන්නට. ඉතින් මෙතන චීනය වෙන්දට වඩා බොහෝම ක්ෂණිකයෙන් මේ කටයුත්ත මේ තොරතුරු හුවමාරු කර ගැනීම සිද්ධ වෙන නිසා මේක පාලනය කරන්න එහෙම නැත්නම් මේකට ජාත්‍යන්තර වශයෙන් වැඩපිළිවෙලක් ඇති කරන්නට මීට කලින් අවස්ථාවලට වඩා ලොකු හැකියාවක් තියෙනවා කියන එකත් වාර්තා වෙනවා. ඉතින් ඒ අනුව දැන් ඇත්තටම මේ වෙනකොට ඇමරිකාවේ රසායනාගාරයක උන් සොයාගෙන තියෙනවා මේ වෛරසය වැළඳිච්ච කෙනෙකුට බොහෝ දුරට දින පහමාරක් යනතුරු ඒ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අවස්ථාවක් තියෙනවායි කියලා. ඉතින් ඒ කියන්නේ යම් කිසි පුද්ගලයෙක්ව කොරන්ටයින් කරනවා නම් යටත් පිරිසෙන් දින 6ක කාල සීමාවකටවත් ඒ කොරන්ටයින් කිරීම අවශ්‍ය වෙනවායි කියන කාරණාව දැන් සොයාගෙන තියෙනවා. මොකද මුලින් ප්‍රශ්නයක් තිබුණා කොතරම් කාලයකින්ද මේ රෝග ලක්ෂණ ඉස්මතු වෙන්නේ කියලා. මුලින්ම කිව්වා දින 2ක් 3ක් කියලා, පසුව දින 5ක් කිව්වා, ඊළඟට සති 3ක් දක්වා යනකම් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරනවායි කියලා විශ්වාසයක් වෙනවා. නමුත් දැන් ඒක රසායනාගාරවල පරීක්ෂණයට ලක් කළා ස්ථිර වශයෙන්ම කියලා තියෙනවා දින 5මාරකින් මේ රෝග ලක්ෂණ ඉස්මතු වීමේ ප්‍රවණතාවය තියෙනවායි කියලා. ඉතින් ඔස්ට්‍රේලියාවෙත් මේ පරීක්ෂණය කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ චීන බලධාරීන් මීට කලින් අවස්ථාවලට වඩා අනෙකුත් රටවලත් ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයත් සමග සමීපව මේ කටයුත්ත කරන නිසා.
දැඟමල් මේ රෝගී තත්වයේ තියෙන භයානකත්වයේ පිළිබඳව කතා බහ තියෙනවා ලෝකේ පුරා. සමහරු කියනවා මේක එතරම් බියවන්නට කාරණාවක් නෙමෙයි, මේක මේ වැළැක්විය හැකි තත්වයක් කියලා අපි දැක්කා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා විශ්වාසය පළ කරලා තිබුණ චීනයට මේක මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඔවුන් විශ්වාස කරනවා කියලා. මේක ඔය කියන තරම් මේ දරුණු නෑ කියලාත් කියනවා, මේ යකා කියන තරම් කළු නෑ කියලාත් කතාවක් තියෙනවා නේද? ඒ සම්බන්ධව අන්තර්ජාතිකව කොයි වගේ තොරතුරුද වාර්තාවන්නේ?
නිර්ලක්ෂ මේ රෝග පිළිබඳ විශේෂඥයන් පෙන්වා දෙන කාරණාවක් තමයි මෙතනදී ඇයි මේ ලෝකෙම කලබල වෙලා තියෙන මේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන්. මොකද මේක අලුත් වෛරසයක්, මේක මීට කලින් හඳුනාගෙන නැති වෛරසයක් නිසා තමයි මේ සෞඛ්‍ය ශාස්ත්‍රය මේ ගැන කලබල වෙලා තියෙන්නේ. මේක අලුත් වෛරසයක්. නමුත් අපි කියනවා මේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එහෙම නැත්නම් මේ සෙම්පතික්ෂාව නිසා සාමාන්‍යයෙන් අවුරුද්දකට ලෝකේ ලක්ෂ 3මාරක් ලක්ෂ 5ක් අතර සංඛ්‍යාවක් සාමාන්‍ය සෙම්පතික්ෂාව නිසා වසරකට මිය යනවා. ඉතින් ඒකට සාපේක්ෂව බලපුවහම මේ වෙනකොට තියෙන මරණ සංඛ්‍යාවයි ඒ වගේම මේ වෙනකොට මේ ආසාදන තත්ත්වයට පත්වෙච්ච සංඛ්‍යාව බලපුවහම ඒක සාමාන්‍යයෙන් ලෝකේ අවුරුද්දකට සෙම්පතික්ෂාව වැළඳෙන කට්ටියත් එක්ක බලපුවහම ඉතාමත්ම කුඩා ප්‍රතිශතයක්. නමුත් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ රෝගේ වෛරසය හඳුනා ගත්තට කොයිතරම් දුරට මේක පැතිරෙයිද කියන කාරණා පිළිබඳ තවමත් නිසි අවබෝධයක් නැති නිසා තමයි ලෝක අවධානය මේකට යොමු වෙලා තියෙන්නේ. දැන් බොහෝ ස්ථානවල මේ රෝගේ වැළඳිච්ච උදවිය මේ වෙනකොට සුවාතට පත් වෙලා බොහෝ අවස්ථාවල රෝහල් වලින් ඩිස්චාර්ජ් කරන ගෙවල් වලට ගිය අවස්ථා තියෙනවා. නේපාලයේ පළවෙනි වෛරස් රෝගියා මේ වෙනකොට අවුරුදු 32ක තරුණේ ඔහු ප්‍රතිකාර ලබලා සුවය ලබලා දැන් ගෙදර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම දැන් ශ්‍රී ලංකාවෙත් මේ විදිහට අවුරුදු 43ක චීන කාන්තාවක් මේ රෝගය වැළඳිලා ඇය මේ වෙනකොට නිරෝගී තත්ත්වයට පත් වෙමින් තියෙනවා කියලා දැන් වෛද්‍ය බලධාරීන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේක අපි ගත්තොත් SARS වෛරසයක සංසන්දනය කරොත් ඒක SARS වෛරසය වැළඳිච්ච පුද්ගලයන්ගෙන් 10%ක් පමණ ජීවිතක්ෂයට පත් වෙලා තිබුණා. දැනට මේ වෛරසයෙන් කොරෝනා වෛරසයෙන් තියෙන සංඛ්‍යාලේඛන අනුව 3%ට අඩු ප්‍රමාණයක් තමයි ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඒ අතින් බලපුවහම මේ වෛරසය අර මීට කලින් තිබිච්ච වෛරසය තරම් දරුණු එකක් නෙවෙයි කියන නිගමනයට තමයි ඇවිත් තියෙන්නේ.
අපි දැන් මීළඟට අවධානය යොමු කරමු ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වෙලා තියෙන දෝෂාභියෝගයේ අලුත්ම තත්ත්වය කොහොමද කියලා. දැන් අපි දැන් සතිගානක තිස්සේ නම් මේක කතා බහ කරගෙන එන නිසා ඔබට යම් අවබෝධයක් ඇති. මේ අවුරුද්දේ තමයි ඇමරිකානු ජනාධිපතිවරණය පවත්වන්නට නියමිත. ඉතින් තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වන ජෝ බයිඩන් යුක්‍රේනය සමග සිදු කරපු ව්‍යාපාරික ගණදෙනුවක් පිළිබඳව සාක්ෂි ලබා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයට මිලිටරි ආධාර ලබා දුන් බවට තමයි මේ චෝදනාව එල්ල කරමින් විපක්ෂය වන ඩෙමොක්‍රටික් පක්ෂය මේ ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් සම්මත කරගත්තේ පහළ මන්ත්‍රණ සභාවෙන්. දැන් ඒක ඉහළ මන්ත්‍රණ සභාවට එහෙමත් නැත්නම් සෙනෙට් එකට ගිහිල්ලා දැන් සාක්ෂි විමසමින් තියෙන්නේ. දැන් ඇසින්දුට සාක්ෂි ලබා ගැනීම දක්වා මේක ඉදිරියට යාමට නියමිතයි. එතනදී මේ වෙනකොට අමල් බොහෝ දුරට ජාත්‍යන්තර ප්‍රවෘත්ති වාර්තා පළ වෙමින් තියෙන්නේ මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ජාතික ආරක්ෂක උපදේශකයා වුණු ජෝන් බෝල්ටන්ගේ ග්‍රන්ථය පිළිබඳව. අපි ටිකක් මේ පිළිබඳව කතා බහ කරමු. ජෝන් බෝල්ටන්ගේ ග්‍රන්ථය කොහොමද තීරණාත්මක සාක්ෂියක් බවට පත් වෙන්නේ කියලා මේ දෝෂාභියෝගයේ ඇසින්දුරු සාක්ෂි විමසීමේ කාරණාවේදී.
දිලුක්ෂි, ජෝන් බෝල්ටන් මේ වෙනකොට පොතක් ලියලා තියෙනවා. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක හැටියට කටයුතු කරද්දී ඔහුගේ ඒ කටයුතු සම්බන්ධයෙන් ඒ කරුණු අඩංගු කරලා. එතකොට ඒ කරුණු කාරණා අතරට ඔහු එකතු කළා කියලා කියනවා ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයට කරපු බලපෑමක් සම්බන්ධයෙන්. එතකොට ඔහුගේ පොතේ ඒ ලියපු කරුණු නිසා බොහෝ දුරට ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේක ඉතාමත්ම අවාසිදායක තත්ත්වයක් ඇති වෙයි කියලා විශ්වාසයක් ඇති වෙච්ච නිසා මේ වෙනකොට ධවල මන්දිරයේ උත්සාහයක් ගනිමින් ඉන්නවා මේ පොත ප්‍රකාශ වීම වැළැක්වීම සඳහා. ඔවුන් ඒ සඳහා නීතිමය පියවරක් දැන් ගනිමින් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ එකම ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරලා තියෙනවා මේ පොත පළ වුණොත් ඒක රටේ ජාතික ආරක්ෂාවට ලොකු තර්ජනයක් කියලා. ඉතින් ඒ ජාතික ආරක්ෂාව මුල් කරගෙන මේ පොත තහනම් කිරීමේ කටයුත්තකට දැන් ධවල මන්දිරය ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් සෙනෙට් එක මේ වෙනකොට ලොකු උත්සාහයක් ගන්නවා ජෝන් බෝල්ටන් සාක්ෂිකරුවෙක් හැටියට සෙනෙට් සභාව ඉදිරියට කැඳවන්න. කැඳවලා ඔහුගේ පොතේ තියෙන කරුණු වලටත් අමතරව ඔහුගෙන් සාක්ෂි විමසන්න. එතකොට මේ විදිහට මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු ඒ ජාතික ආරක්ෂක උපදේශකව සෙනෙට් සභාවට ගෙනල්ලා ඔහුගෙන් ප්‍රශ්න කරනවාද නැද්ද කියන කාරණාව පිළිබඳ සෙනෙට් සභාව තීරණයක් ගැනීමට නියමිතයි. ඒ අවස්ථාවේදී දැනට තියෙන විදිහට නම් රිපබ්ලිකන් පක්ෂයට බහුතරයක් තියෙනවා සෙනෙට් සභාවේ ඒ සාක්ෂි කැඳවීම වළක්වන්නට. නමුත් දැනට ඒ රිපබ්ලිකන් පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් කීප දෙනෙක් ඩෙමොක්‍රටික් පක්ෂයත් සමග එකතු වෙලා සාක්ෂි කැඳවීම අවශ්‍යයි කියන තැන ඉන්න නිසා බොහෝ දුරට මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට අවාසි සහගත තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා දැන් සැකයක් මතුවලා තියෙනවා.
දැන් අපි වසර ගණනාවක් තිස්සේ කතාබහ කරගෙන එන බ්‍රෙක්සිට් එක බ්‍රිතාන්‍ය යුරෝපාහවුලෙන් ඉවත්වීම කියන කාරණාව පිළිබඳව වන තීරණාත්මක දවසක් තමයි අද. අද දවස ඇත්තටම නිල වශයෙන් බ්‍රිතාන්‍ය යුරෝපාහවුලෙන් ඉවත්වන වගට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව මේ වෙනකොට යුරෝපාහවුලට අයත් රටවල් 28-27 දක්වා බවට පත්වීම ආරම්භ වන්නේ අද දවස. මේ බ්‍රිතාන්‍යයට සහ යුරෝපාහවුලට යුරෝපයට කොයිතරම් තීරණාත්මකද කියන කාරණාව පිළිබඳව මම කැමැති අමල් මීළඟට කතා බහ කරන්න.
ඔව් දිල්රුක්ෂි, ඇත්තටම අද රාත්‍රී 11:00 බ්‍රිතාන්‍ය වේලාවෙන් ඔවුන් නිල වශයෙන් යුරෝපා සංගමයේ සමාජිකත්වයෙන් ඉවත් වෙනවා. එතකොට දැන් අපි අවුරුදු 3ක් විතර කතා කරපු බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයත් එක්ක තියෙන මේ දික්කසාදය අද රාත්‍රියේ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක ක්‍රියාත්මක වුණාට ඇත්තටම මේ යුරෝපා සංගමයේ සමාජිකත්වයෙන් ඉවත් වුණාට ඒ දැනට තියෙන සියලුම දේවල්, ඒ කියන්නේ ආගමන විගමන, එතකොට රේගුබදු, ඒ සියලු පිට කලින් තිබිච්ච දේවල් ඒ ආකාරයෙන්ම මේ අවුරුද්ද අවසාන වෙනතුරු පවත්වාගෙන යෑමට ඔවුන් එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ කාලය තුළදී, මේ අවුරුද්දේ තියෙන මේ කාලය තුළදී බ්‍රිතාන්‍යයට සිද්ධ වෙනවා යුරෝපා සංගමයේ සමග තව ඉදිරියට සාකච්ඡා පවත්වලා කොහොමද තමන්ගේ රේගුබදු කටයුතු, ඒ වගේම ආගමන විගමන කටයුතු කරන්න කියන එක පිළිබඳ යම් කිසි එකඟතාවයකට පැමිණෙන. මේ වෙනකොට ඒ එකඟතාවයකට ඔවුන් එන්න අසමත් වෙලා තියෙනවා. හරිනම් මේ විදියට බ්‍රිතාන්‍ය ඉවත් වෙන දවසේදී ඔවුන්ට එකඟතාවයකට එන්න නියමිතව තිබුණා කොහොමද ඉදිරියට කටයුතු කරන්න කියලා. නමුත් ඒ ඉදිරි පියවර ගැන කිසිම එකඟතාවයකින් තොරව බ්‍රිතාන්‍ය දශක 5කට පස්සේ යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වීම සිද්ධ වෙනවා.
අපි අද දවසේ අවසාන වශයෙන් අවධානයට ලක් කරන්නේ තවත් විශේෂිත කාරණාවක් ලෝකේ පුරාම මේ වෙනකොට කතා බහ වෙන. ඒ තමයි මේ ඊශ්‍රායල් පලස්තීන අර්බුදය පිළිබඳව දැන් ඔබ දන්නවනේ. එහි මේ මූලික කේන්ද්‍රස්ථානයක් බවට පත්වලා තියෙන බටහිර යුර හා සම්බන්ධ වන විශේෂිත සාම වැඩසටහන් මාලාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කරනු ලැබුවා. විශේෂයෙන්ම ඇමරිකාවත් මේ ඊශ්‍රායලයත් බොහොම සමීප කිට්ටු මිතුරන් විදිහට තමයි අන්තර්ජාතිකව කටයුතු කරන්නේ. රාජ්‍යන් දෙකක් බොහොම සමීප රාජ්‍යන් දෙකක්. ඉතින් ඒ අනුව ඇමරිකාව මේ ඊශ්‍රායලයට වාසිදායක වන අයුරින් ඉදිරිපත් කරලා තියෙන මේ සාම සැලැස්මට පලස්තීනයන් මේ වෙනකොට විරෝධතාව පළ කරමින් උද්ඝෝෂණ පවත්වමින් සිටිනවා. අමල් අපි ටිකක් මුලින්ම කතා බහ කරමුද මේ ඊශ්‍රායල් පලස්තීන අර්බුදයට මූලික හේතුව වෙලා තියෙන මේ බටහිර ඉවුර පිළිබඳව මොකක්ද මෙහි තියෙන වැදගත්කම කියලා මුලින්ම.
දිනක්ෂ, මේ බටහිර ඉවුර කියන ප්‍රදේශයේ ඇත්තටම මේක 1967 දී දින 6ක තිබිච්ච යුද්ධෙන් ඊශ්‍රායලයේ විසින් අල්ලාගත් ප්‍රදේශ බොහොමයක් තියෙනවා. මේ අරාබි ජාතිකයන්ගේ භූමිය ඊශ්‍රායලයේ 67 දී අල්ලාගත්තට පස්සේ ඒ ප්‍රදේශවල තමන්ගේ ආරක්ෂාව සඳහා යයි කියලා ඊශ්‍රායලයේ ඒ ප්‍රදේශවල ගම්මාන එහෙම නැත්නම් ඒ ප්‍රති අපි කියන සෙටල්මන්ට්ස් කියලා ඒ නිවාස දිකරලා ඊශ්‍රායල් ජාතිකයන් ඒ ප්‍රදේශවල පදිංචි කරලා තිබුණා. දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අලුත් සාම වැඩපිළිවෙල අනුව ඊශ්‍රායලයට ඔවුන් ලබා දීලා තියෙන අවස්ථාවක් ඒ බටහිර ඉවුරේ 1967 දී ඒ අල්ලාගත් ප්‍රදේශවලින් සෑහෙන ප්‍රමාණයක් 130ක වගේ ප්‍රමාණයක් ඊශ්‍රායලයට ඒ විදිහටම පවත්වාගෙන යන්න, ඒ විදිහට තමන්ගේ භූමිය හැටියට පවත්වාගෙන යන්න. ඉතින් මේකට පලස්තීන ජාතිකයන් සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ඒකම ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිඅරගෙන තියෙනවා ඊශ්‍රායලයේ අගනුවර හැටියට ජෙරුසලම පිළිගැනීමට. ඒකත් මේ පලස්තීන ජාතිකයන් කියා සිටින්නේ ඒක ඔවුන්ගේ අගනුවර කියලා. නමුත් මේ ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර හැටියට පිළිඅරගෙන කටයුතු කරන ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ වෙලා තියෙනවා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් උත් ඊශ්‍රායල් ජාතිකයන් සහ අනෙකුත් අරාබි රටවල් වලින් ඒකට කිසිම සහයෝගයක් ලැබිලා නැහැ. ඉතින් ඒකට අර වෙන්දා වගේ සුපුරුදු විදිහටම විශාල ප්‍රතිරෝධයක් මේ වෙනකොට ගොඩනැගිලා තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ අලුත් සාම ව්‍යාපාරය ඔහු හැඳුන්වේ ඉතිහාසයේ හොඳම සාම වැඩපිළිවෙල හැටියටයි. නමුත් ඒකට අරාබි ජාතිකයන් හෝ පලස්තීන කණ්ඩායම්
අපි විශ්වාස කරනවා අද දවසේ අපි මේ අවධානයට ලක් කරපු ලෝකයේ ප්‍රමුඛ පෙළේ සිදුවීම් කීපය සම්බන්ධව අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති කියලා මේ තොරතුරු විමර්ශනය හරහා ඒ කර්තව්‍යයට සුපුරුදු ලෙසින් දායකත්වය ලබා දුන්න මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට අපි ස්තුතිවන්ත වෙනවා. අමල්, බොහොම ස්තුතියි. අපි එහෙමනම් ලබන සතිය සිකුරාදා නැවතත් ඔබ බලාපොරොත්තු වෙනවා. අයිබෝවන්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.